SBS Radio.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
அஞ்சன மல்மி காலா ஹங்குன பமரா ஆவா லக்ஷன ரகசக்கீவா சந்தன எல்லென்னாலா
ඔබට මේ ඇහෙන ගීතයට ඔබ තාමත් ආදරේ. ඔබ තාමත් ප්‍රිය කරන ගීතයක්. මේ ගීතය 1972 වසරේ තිරගත වුණු සුජීවා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. හැබැයි අපි කවුරුත් ආදරය කරන මේ සුන්දර ගීතය තරම් සුන්දර නම් නැහැ අපි දැන් මේ කියන්නට යන කතාව. 1972 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් සිංහල රිදී තිරේ දිගහැරුණු මේ සුජීවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මේ වෙනකොට අප අතර නැහැ. සිංහල සිනමාවේ හාස්‍ය උත්පාදනය, සම්භාව්‍ය සිනමාව, වාණිජ සිනමාව යන සියලු අංශයන් හිම කැපී පෙනුණු සුවිශේෂී රංගතරයෙක්, එවැගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණු ප්‍රවීණ කලාකරු රෝයිද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉරිදා උදෑසන හදිසි ඇතුණු හෘදයාබාධයක් නිසා ජාතියෙන් සමුගත්තා. එතුමන් වෙනුවෙන් SBS සිංහල වැඩසටහන එකතු කරන සමරු සටහනයි අපි දැන් එහෙමනම් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ශ්‍රී ලංකා ද්වීපයට සමුදුන්න සෑම අවස්ථාවකදීම SBS සිංහල වැඩසටහන හැකිතාක් උත්සාහ ගන්නවා කෙටියෙන් හොයම පිරිස් ශ්‍රී ලංකීය කලා කෙතර ඉටු කරපු සේවාව පිළිබඳව මතක් කරන්න. මෙවරත් ඒ සුපුරුදු කර්තව්‍යයට ශ්‍රී ලංකාවේ සිට අපිට සහයෝගීත්වය දක්වන ප්‍රවීණ පුවත්පත් කලාවේදී, එවැගේම සිනමා විචාරක, එවැගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සම්බන්ධ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය නුවන් නානිජිත් මහතා, එවැගේම ඔහු SBS සිංහල වැඩසටහනේ හැම සිකුරාදා දවසකම අපි ඔබ වෙත ගෙන එන සිංහල සිනමා වංශ කතාව අපේ විශේෂාංගයට සම්පත්දායකවරයෙකු වශයෙන් හැම සතියෙම අපිට සහයෝගීත්වය ලබා දෙන පුද්ගලයා. ඔබ අපේ විශේෂාංගයට බොහොම සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා නුවන්.
ආයුබෝවන්.
හොඳයි, බොහෝ දිනක රෝයිද සිල්වා මහතා තිරේ දුටුවට ඔහුගේ සිනමා ආගමනය පිළිබඳව මා හිතන්නේ පැහැදිලි චිත්‍රයක් අපේ ශ්‍රාවක ප්‍රජාව තුළ ඇති කියලා. ඉතින් මට හිතෙනවා එතන අපි පැහැදිලි කරගනිමින්ම මේ අනිබිභවනීය කලාකරුවාගේ මතක සටහන ආරම්භ කරමු. මොකද එතනින් තමයි මේ කලාකරුවාට කොයිතරම් වටිනාකමක් තිබිය යුතුද කියන කාරණාව අපේ ශ්‍රාවක ජන ප්‍රජාවගේ සිත් සතන් තුළට ඇතුළුවන්නේ. රෝයිද සිල්වා කලාකරුවාගේ සිනමා ආගමනය පිළිබඳව කතා බහ කරද්දී අපිට කොතෙන්ට දැනන්න පුළුවන් වෙන්නේ නුවන්?
ඔව්, රෝයිද සිල්වා නම් වූ මේ ප්‍රවීණ නළුවා සිනමාවේදියා උපන්නේ 1937 අගෝස්තු 30 වෙනිදා මාතලේ යටවත්ත කියන ප්‍රදේශයේ. ඇත්ත වශයෙන්ම මාතලේ උපත ලැබුවත් ඔහුගේ ළමාවිය ගෙවුනේ මොරටුව පුරවරේ. ඔවුන් මොරටුවට ආවට පස්සේ විශේෂයෙන්ම මොරටුවේ කලාවට ලැබි මිතුරන්ගේ ඇසුර රෝයිට ලැබුණා. විශේෂයෙන් නාමිකව සඳහන් කරනවා නම් ඒ කාලේ මොරටුවේ හිටපු ඩී.බී. නිහල් සිංහයන්, එතකොට ෆ්‍රෙඩී සිල්වා, ඇලන්සන් මෙන්ඩිස්, ක්‍රිස්ටෝපර් පෝල් මෙවැනි සමකාලීන කලාකරුවන්ගේ ඇසුරත් එක්ක. ඒ වගේම කුඩා කාලේ ඉඳලම රෝයි මහත්මයාගේ හිත තුළ තිබුණේ මේ රංගනයට සහ ගායනයට ඇල්ම. ඇත්ත වශයෙන්ම ගායනයට තිබු ඇල්ම වැඩි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගිටාර් වාදනය කරමින්, මිතුරන් ඇසුරෙහි ගීත ගයමින් ගායකයෙක් හැටියටත් ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. මොරටුවට ආවට පස්සේ මොරටුව ශාන්ත සෙබස්ටියන් විද්‍යාලය ඉගෙන ගත්ත, පසුව කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉගෙන ගත්ත. එතනත් හිටියා සිනමාවට ලැබී යාළුවෝ ටිකක්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියන සූරිය, ඒ වගේම ප්‍රවීණ නළු නැසීගේ උපාලි අත්තනායක, මෙවැනි පිරිස් සමග එතුමත් චිත්‍රපට නැරඹුවා. ඇත්ත වශයෙන්ම ඔහු ඒ කාලේ ප්‍රියකලේ මේ 50 දශකයේ තරු බවට පත් වෙලා හිටපු ප්‍රේම් ජයන්ත්. ඔහු විශාල වශයෙන් ප්‍රිය කළා. ඉතින් ප්‍රේම් ජයන්ත් වගේ කොණ්ඩෙ පීරන්න පටන් ගත්ත, කොණ්ඩෙ හදාගන්න. ඇත්ත වශයෙන්ම එතුමා මේ යනතුරුම ඉදිරියට බම්ප් එක තියලා මේ බොහොම ලස්සනට පිළිවෙලට ඔහු කොණ්ඩය මැනවින් සකස් කරගෙන තිබුණා. මේ යනතුරු මේක ඒ ආකාරයටම තිබුණා. ඉතින් ප්‍රේම් ජයන්ත් අනුකරණය කළා තමයි ඒ විදිහට හදාගත්තේ. ඊට පස්සේ ඔහු තවත් ප්‍රියකල නළුවෙක් තමයි ස්ටැන්ලි පෙරේරා. ඒ කාලේ ඉතින් ස්ටැන්ලි පෙරේරාගේ තිබුණු උඩු සිහින් උඩු රැවුල එයත් ඔහු තබා ගත්තා ඒ විදිහට. ඉතින් මේ නළුවෙකු වීමේ උමතුවෙන් සිටි පාසල් කාලෙදි එතුමාට දැනගන්න ලැබුණ සොහොයුරෝ චිත්‍රපටය සඳහා නළු නිළියන් අවශ්‍ය වී තිබෙන බව. ඉතින් පාසල් නිලැදුමෙන්ම සැරසිලා තමයි සොහොයුරෝ චිත්‍රපටයේ චරිතයක් ලබා ගන්න ඔහු එස්.එම්. නායගම් මහත්මය නිෂ්පාදක හමු වෙන්නට ගියේ. ඉතින් නායගම් මහත්මය එවලෙම කියලා තියෙනවා ළමයෝ පාසල තමයි වැදගත්ම දේ, ඉස්සල්ලා ඉගෙන ගන්න, ඊට පස්සේ නළුවෙක් වෙන්න පුළුවන්, වහාම ඉස්කෝලේට යන්න ආපු විදිහටම කියලා මේ කුඩා දරුවව ආපහු හරවල යවලා තිනවා. ඉතින් එයින් සෑහීමට පත්ුන්නේ තවත් උත්සාහයක් ගත්තා. ඊට පස්සේ සිරිල්පී අබේරත්න මහත්මයාගේ සුදුමැණික චිත්‍රපටයේ චරිතයකට ඔහු තෝරාගෙන තිබුණා. නමුත් අභාග්‍යයකට ඒ චිත්‍රපටය නිෂ්පාදනය වුණේ නැහැ. ඉතින් දෙවැනි අවස්ථාවත් ඔහුට ගිලිහුණා. පසුව නැවතත් ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නේ 1963 වර්ෂයේදී වැඩ ආරම්භ කරන්නට හිටපු සුජාගේ රහස කියන චිත්‍රපටයටත් නළු නිළියන් බදව ගන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණයට ඔහු සහභාගී වුණා. එතනදී එහි අධ්‍යක්ෂක පී නීලකණ්ඨන් නැමැති ඉන්දියානු ජාතික නීලකණ්ඨන්ට රෝයි ගැන හිත ඇදී ගියේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි එවකට දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රකටව සිටියා නළුවෙක් ජයශංකර් නමින්, බොහොම මෑත කාලයේ වෙනකොට ඔහු රඟපෑවා, මෑතක දී මිය ගියේ. ජයශංකර්ගේ පෙනුම තමයි, ඒ තරුණ කාලේ පෙනුම තමයි රෝයි ද සිල්වාට තිබුණේ. මේ නිසා ඒ කාරණය මත එකවරම රෝයි මහත්මව තෝරගත්ත සුජාගේ රහස චිත්‍රපටයේ නීතිඥවරයෙකුගේ චරිතයකින්. ඉතින් ඇත්තටම සුජාගේ රහසෙන්ම රෝයි ගැන අවධානයට යොමු වුණත් ඊට පසුව ඔහුට අවස්ථාව ලැබුණා ගාමිණී ෆොන්සේකා අශෝක පොන්නම්පෙරුම සමග සම ප්‍රධාන චරිත රඟපාන්න රොබින් තම්පෝගේ සැනසිලි සුවය චිත්‍රපටය. ඉතින් ඒ චිත්‍රපටයත් ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. නමුත් නළුවෙකු ලෙස ඔහු තරුවක් හැටියට, එක යුගයක් බැබල වූ තරුවක් හැටියට ඔහුට මතුවෙන්න පුළුවන් කරේ ජෝතේව ආනන්දන් සුප්‍රකට අධ්‍යක්ෂකවරයා. එතුමා විදේශගත වෙලා සිටින්නේ, තාමත් ජීවතුන් අතර සිටිනවා. ඉතින් ජෝතේව ආනන්දගේ චිත්‍රපට හරහා තමයි රෝයි තරුවක් විදිහට මතුවෙන්න ගත්තේ. විශේෂයෙන්ම ගීතා ඊටත් වඩා සුජීව චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තිබින් ජනප්‍රිය වුණා විතරක් නෙවෙයි, ගීත පවා ජනප්‍රිය වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම 70 දශකයේ විශේෂයෙන්ම ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම විශාල නළුවන් පිරිසක් සමග තමන්ගේ ස්ථාවරය විඳගන්නේ නැතුව තරුවක් ලෙස මතුවෙන්නට ජනප්‍රිය නළුවෙක් බවට පත්වන්නට රෝයි ද සිල්වා මහත්තයාට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ඒ සඳහා නිදසුන් කියනවා නම් අර මම කලින් සඳහන් කළ චිත්‍රපට අරුණාම ඔබයි මමයි, සූකිරි කෙල්ල, සුදු පරිවියෝ, සිනාවලි නාවයි, මේ ආදී වශයෙන් චිත්‍රපට ගණනාවක් හඳුන්වන්නට පුළුවන්. ඇත්තට මෙතනදී තවත් විශේෂයක් කියන්නට ඕනේ. හතර පෙරළිය චිත්‍රපටයේ රඟපාද්දී ඔහුට හමු වුණු සුමනා අමරසිංහ සමග තමයි පසු ඔහු විවාහ දිවයට පත් වුණේ. එපමණක් නෙමෙයි, රෝයි සුමනා යුගය ජනප්‍රිය සිනමාවේ පරිච්ඡේදයක් හැටියට හැඳින්වුවාට වරදක් නැහැ. මොකද මේ දෙදෙනාගේ ඒ ගැළපීම ජනප්‍රිය සිනමාවට ඉතාමත්ම ආලෝකයක් වුණු බව සඳහන් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි එතුමාගේ චිත්‍රපට ජීවිතය පටන් ගත්තේ. එතනින් පස්සේ විවිධ චරිත රඟපෑව, විශේෂයෙන්ම මිහිඳු සිහින චිත්‍රපටයේ සින්නගේ චරිතය, සුදු පරිවිය චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් කළා, ඡායා මායා චිත්‍රපටයේ හාස්‍යෝත්පාදක චරිතයක් කළා. විවිධ චරිත රඟපෑමටත් ඔහු තුළ කුසලතාවක් තිබුණා. ඉතින් මම මේ කතා කළේ ඔහුගේ රංගන පැත්ත පමණයි, අධ්‍යක්ෂණය වෙනම කතා කළ යුතුයි.
ඔව්, ඇත්තටම මේ අධ්‍යක්ෂණය පිළිබඳව කතා බහ කරන්න කලින් තව එක කාරණාවක් මට ඔබෙන් විමසන්න හිතෙනවා නුවන්. විශේෂයෙන්ම දැන් ඔබත් කලින් සඳහන් කරා ගාමිණී විජය වගේ මේ විශේෂිත වූ ආකර්ෂණීය පෞරුෂ 70 රිදීතිරය ආක්‍රමණය කළ තියෙද්දි කොහොමද ඇත්තටම මේ රෝයි ද සිල්වා වගේ චරිතයක් සම්පූර්ණයෙන්ම මේ ආක්‍රමණය කළ තිබුණු චරිතවලට වඩා වෙනස් ඔහුගේ ප්‍රතිරූපය? ඔහු කොයි ආකාරයේ ආධිපත්‍යයක්ද තිරය තුළ ගොඩනගා ගත්තේ මේ 70 වගේ බොහොම පෙරලිකාරී යුගයක සිංහල සිනමාවේ?
ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ යොමු කළේ. ඒ තමයි මං හිතන්නේ රෝයි ද සිල්වා කලාකරුවාණන්ගේ සුවිශේෂත්වය. දැන් විශේෂයෙන්ම ගාමිණී ෆොන්සේකා ජව සම්පන්න කාය වර්ධනයෙන් සකසාගත් පෞරුෂයෙන් යුක්ත වීර ප්‍රතිරූපයක් සිනමාවේ ස්ථාපිත කළා ඒ 70 70 වෙනකොට විජය කුමාරතුංගයන් ඒ වෙනුවට බොහොම කෙලීලෝ දගකාර පෙම්වතාගේ ප්‍රතිරූපය තමයි ඔහු සිනමාවේ ස්ථාපිත කළේ. එතකොට ඒ යුගයේ ඒ දෙදෙනා දැවැන්තයින් විදිහට වැජමුණා. ටෝනි රණසිංහ සහ ජෝ අබේවික්‍රම විශේෂයෙන්ම ටෝනි රණසිංහ තරුවක් වුණත් ඔහු නළුවෙක් හැටියට විවිධ චරිත රඟපෑවා මිසක් ඔහු තමන්ගේ ප්‍රතිරූපය ගැන එච්චර හිතුවේ නැහැ ටෝනි රණසිංහයන්. ජෝ අබේවික්‍රමයන් කෙලීම චරිතාංග නළුවෙක් හැටියට ස්ථාවර වෙලා හිටියේ. ඉතින් ඒ නිසා විජය ගාමිණී විජය ගාවට ඒ ආසන්නයට තරුවක් හැටියට කෙනෙක් එනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අත්‍තර මේ කාලේ තවත් සමකාලීන නළුවන් බොහෝමයක් හිටියා. හැබැයි මේ අය විශේෂයෙන්ම සේනාධීර රූපසිංහ, අස්වල් ජයසිංහ, වලී නානයක්කාර, තිස්ස විජේ සුරේන්ද්‍ර මේ ආදී වශයෙන් හැබැයි ඒ හැම කෙනෙක්ගේම තිබුණු සුවිශේෂය තමයි ඔවුන්ට තිබුණා ප්‍රබල විදිහට එක් එක් අයට ආවේණික අනන්‍යතාවක්. මේක හරි වැදගත්, හරි වෙනස්. විශේෂයෙන්ම දැන් රෝයි ද සිල්වා මහත්මයා ගොඩාක් අපි අර රොමෑන්ටික් කමඩීස් කියලා අපිට වර්ග කරන්න පුළුවන් විදිහේ චානරවල චිත්‍රපට විශේෂයෙන්ම ඔහුට අර හාස්‍යෝත්පාදක පෙම්වතා වෙන්න පුළුවන් වුණා. ඔය සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි වගේ චිත්‍රපටවල ඔහුගේ තිබුණේ වෙනස්ම එකක්. අර වීරත්වය නෙවෙයි, ගාමිණී ෆොන්සේකාගේ වීර පෞරුෂයවත් විජය කුමාරතුංගයන්ගේ දඟකාර කෙලිලොල්කමත් වෙනුවට හාස්‍යෝත්පාදක පෙම්වතා හැටියට තමයි වැඩියෙන් ඔහු චිත්‍රපටවල මතුවෙන්න පටන් ගත්තේ. ඒක වෙනම ආරක් බවට පත් වෙනවා. ඔහුගේ ප්‍රතිරූපයත් වෙනම, විශේෂවර කලින් කීවා වගේ දකුණු ඉන්දීය නළුවෙකුට උචිත රූපයක් රූපකායක් තිබුණා ජේශංකර්ට සෑහෙනතුට සමාන. නමුත් ඔහු කිසිලෙකු අනුකරණය කළේ නෑ තමන්ගේ අනන්‍යතාවයෙන් රඟපෑවා. ඒ නිසා ඉතින් මම හිතනවා ඔහුගේ හැකියාව, ප්‍රතිභාව සහ අනන්‍යතාව නිසා ඔහුට පුළුවන් වුණා ඒ නළුවන් අතර ඔහුගේ චිත්‍රපටත් ඒ සමකාලීනව, දැන් උදාහරණයක් කියනවනම් සුජීවා තිරගත වුණේ ගාමිණී ෆොන්සේකාගේ දත් සූර්යා දත් සූර්යා සමග. හරි, දත් සූර්යා දත් සූර්යා බොක්ස් ඔෆිස් වාර්තා තියෙනකොට සුජීවා සාර්ථකුන්නේ නැහැ. එයත් හරියට බොක්ස් ඔෆිස් වාර්තා තිබුණා. ඉතින් ඒක ඇත්තටම මේ ඒක වාසනා ගුණය, ඒක පැත්තකින් ප්‍රතිභාවස වෙනස තියෙන්න ඕනේ. අනේකාට නැති වෙනසක් ඒ නළුවාගේ තියෙන්න ඕනේ. නැත්තම් එහෙම නොවුනොත් තමයි අපිට තේරෙන්න ගන්නේ අයියෝ මේ එකම කටහඬනේ, අර පෞරුෂයමනේ, අර පෙනුමනේ, අර නළුවානේ අහවලා අනුකරණය කරන්නේ. එහෙම නැතුව තමන්ගේ දෙයක්, තමන්ගේ හැඩයක්, තමන්ගේ පෞරුෂයක්, තමන්ගේ රූපන දායකත්වයක් ස්වාධීනව දායාද කරන්න පුළුවන් නම් සහ ඒකට වාසනා ගුණයක් තිබෙනවා නම් ඒ තමයි රෝහිත සිල්වා මහත්මයාට බලපෑවේ.
ඔව්, රෝහිත සිල්වා මහතා එතකොට නළුවෙකුගේ කාර්යභාරයෙන් ඔබට ගිහිල්ලා ඊට පස්සේ මතු කරගත්ත අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය තුලින් සිංහල සිනමාවට දායාද කළේ කොයි වගේ වටිනාකමක්ද?
ඔව්, ඒ ඇත්ත වශයෙන්ම වැදගත්. මොකද අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ තවත් ප්‍රතිභාවක්. ඉතින් රෝහිත සිල්වා මහත්මයා නළුවෙක් හැටියට නිකම්ම රඟපාලා නැහැ කියන එක ඒකෙන් තේරෙනවා. ඔහු රඟපාද්දී කාර්මික පැත්ත ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා කියන එක පැහැදිලි. කොහොමද අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේ කාර්ය කරන්නේ? එහෙම තොම්පචයා කියලා ඔහු බොහොම සරල විනෝදාත්මක චිත්‍රපටයක් තමයි මුලින්ම කරේ. හැබැයි ස්ටැන්ලි පෙරේරා එක්ක හවුල් වෙලා ඒකේ ගීතත් ගායනා කළා. බොහොම ජනප්‍රිය ගීත ෆ්‍රෙඩී සමග, හස්සට බයේද පොළොවට බයේද වගේ ගීත, ඒ වගේම නෝනාකාගේද වගේ හස්සෝත්පාදක ගීත. මේ ගායනයටත් ඔහුගේ හොඳ ප්‍රතිභාවක් තිබුණා. අනිත් එක මම දැකපු ඔහුගේ හරි විශේෂතාවයක් තමයි මම ඒක රෝයි අයියට කියලා තියෙනවා, වෙන නළුවෙකුට නැති ඒ තමයි මේ ගීතමය ජවනිකාවල විශිෂ්ට ගණයේ අභිනයක් ඔහුට පාන්න හැකියාව තිබුණා. ඒ කියන්නේ මුඛාභිනයක්, අපි කියන්නේ අර මයිමින්. ඒ කියන්නේ හරියටම ඒ ජෝතිපාලයන් ගීත ගායනා කරනකොට හරියට රෝහිත සිල්වා කියනවා වගේ රඟපාන්නට ඔහුට ඒ හරියට ඒ ගැන සැලකිලිමත් වුණා. ඒ කියන්නේ වෙනත් නළුවෝ එහෙම නොකරා කියන එක නෙමෙයි. නමුත් මම දැකපු දේ තමයි ඔහු ගීතමය දර්ශනවලදී අර පර්ෆෙක්ට් මයිමින් කියන එක හරියට තිබුණා. හොඳ ඔහු ගායකයෙකුත් නිසා මම හිතන්නේ ඔහු කියන්නේ ඇති සැබවි මෙතන රඟපාන ගමන් ඔහු ගීතය ගායනා කරන්න ඇති කියලා හිතෙන තරමට ඒ ගීතය ගීත ආත්මීය විදිහට බැඳිලා තිබුණා. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඊට පස්සේ ඔහු විවිධ පැතිකඩ ඔස්සේ ගමන් ගත්තා. ඔහුට හිතුණා මේ හාස්‍යෝත්පාදක චිත්‍රපට විතරක් කරලා වැඩක් නැහැ, මම ටිකක් සීරියස් වැඩක් කරන්න ඕනේ කියලා හිතලා තමයි ඔහු තනගිරවි චිත්‍රපටය, ඔහුගේම තනකොළ පෙත්තා නාට්‍ය ඇසුරෙන් තනගිරවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1982 තිරගත වුණා. මෙය මැදමාවතේ චිත්‍රපටයක්. ඒ කියන්නේ ජනප්‍රිය ධාරාවට අයිති වුණෙත් නැහැ, හැබැයි සම්පූර්ණ කලාත්මක චිත්‍රපටයක් වුණෙත් නැහැ. එය මැදමාවතේ සමාන්තර සිනමාවට ඔහු පිවිසීමක් වුණා. නමුත් අභාග්‍යයකට ඒ චිත්‍රපටයේ වාණිජමය වශයෙන් සාර්ථකුනේ නැහැ. විචාරකයන් ඔහුට තල්ලුවක් දුන්නෙත් නැහැ. මේ රෝයි මෙහෙම ලොකු වෙනසක් කරගෙන තියෙනවා ජීවිතේ, මොහොත අපි තව දිරිගන්වන්න ඕනේ, මේ වැඩේ හොඳයි කියලා විචාර ආපු නැති එකෙන් රෝහිත සිල්වා මහත්තයා දැඩි ලෙස අධෛර්යයටපත් වුණා. ඔහු කිව්වා මම යන්න හිටපු පාර මට යන්න හම්බුන්නේ නැහැ, මම නැවතත් හාස්‍යෝත්පාදක චිත්‍රපටි කරනවා කියලා. හැබැයි එතනත් ඔහු එහෙම්මම කරේ නැහැ. දැන් කඩවුරු පොරොන්දුව නැවත නිෂ්පාදනය අධ්‍යක්ෂණය කළා. 1982 ලංකාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් කරා. දැන් අපි දන්නවා බොලිවුඩ් සිනමාවෙත් නැවත නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා පැරණි චිත්‍රපට. ඉතින් රෝහිත සිල්වා මහත්තයා තමයි ලංකාවේ එකට පුරෝගාමී වෙන්නේ. පැරණි චිත්‍රපටයක් අලුත් නළු නිළියන් යොදලා ඒ කතාවම ඔහු කඩවුණු පොරොන්දුව නමින් වර්ණයෙන් 82 ඉදිරිපත් කළා. ඉතින් එය සාර්ථකුණා වාණිජයේ අතින්. ඊට පස්සේ ඔහු තවත් ප්‍රවණතා හොයාගෙන ගියා. විශේෂයෙන්ම ලංකාවේ ඉංග්‍රීසි භාෂිත සිනමාවක් ආරම්භ වෙලා තිබුණා බොහොම සුළු පරිමාණයෙන් හෝ ලෙස්ටර්ගේ ගෝඩ් කිං චිත්‍රපටය හරහා. ඉතින් ඒ පාරේ ගමන් කරමින් ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් නමින් චිත්රපටයක් ඔහු 91 ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටයක් නිර්මාණය කළා. ඉතින් එපමණක් නෙවෙයි බොහොම මෑත කාලේ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් නමින් තවත් ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටයක් කරා. නමුත් අභාග්‍යයකට ලොකු වෙළඳපොළක් ලංකාවේ ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටවලට තිබුණේ නැහැ. විශේෂයෙන්ම බටහිරින් චිත්‍රපටයක් ආවහම ඉංග්‍රීසියෙන් නැරඹුවට අපේ චිත්‍රපට ඉංග්‍රීසි භාෂාවෙන් අපේ නිර්මාණකරුවෝ කරහම නරඹන්නේ නැති ස්වභාවයක් තිබුණු නිසා මේ දෙකෙන්ම මම හිතන්නේ ඔහුට වාණිජමය වශයෙන් හොඳ ඉල්ලුමක් තිබුණේ නැහැ. නමුත් ඔහුට කුසලතා සම්මානයක් හම්බුණා සරසවියේ සම්මානවලලේ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටයේදී. ඊට පස්සේ ඔහු නැවතත් තමන්ගේ සුපුරුදු හාස්‍ය උත්පාදක චිත්‍රපටවලට විශේෂයෙන්ම චිත්‍රපට වාණිජයේ වශයෙන් කඩා වැටෙමින් තියෙනකොට ඔහු චෙරියෝ ඩොක්ටර් චිත්‍රපටයෙන් චෙරියෝ චිත්‍රපට රැල්ලක් ඇති කරා. ඒකත් හරි විශේෂයක්. මොකද එකම වර්ගයේ චිත්‍රපට රැල්ලක් ඉස්සෙල්ලම ඇති කළේ ත්‍රොයිද සිල්වා මහත්මයා. චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලින් වශයෙන් ඒක තවදුරටත් ඉදිරියට ආවා. ඊට පස්සේ ඔහු තවත් වැදගත් කාර්යභාරයක් කරනවා 90 දශකයේ, විශේෂයෙන්ම 90 දශකයේ මැද වෙනකොට ලංකාවේ අර ජනප්‍රිය සිනමාව සෑහෙන දුරට විඳ වැටිලා ඒ වෙනුවට කාම චිත්‍රපටි වැල්ලක් ඇති වෙන්න පටන් ගත්තා. ඇගේ වෛරය චිත්‍රපටයෙන් 95 දී. එතනදී ඇත්තම බොහොම අවර ගණයේ කාම චිත්‍රපට බහුලව බිහිවෙමින් තිබුණු කාලේ නැවතත් ඒ ට්‍රෙන්ඩ් එක, ඒ ප්‍රවණතාව වෙනස් කරන්නට රොයිද සිල්වා මහත්තයාට හැකි වෙනවා. දවල් මිගෙල්, රෑ දනියෙල් චිත්‍රපටියත් තරහා 98 ඒ බොක්ස් ඔෆිස් වාර්තා පිට වුණා. ඇත්ත වශයෙන්ම එතනින් තමයි මේ විකට රැල්ලක් එන්න පටන් ගත්තේ. අද වෙනකලුත් තියෙනවානේ මේ විකට රැල්ල පටන් ගන්නෙ දවල් මිගෙල්, රෑ දනියෙල් චිත්‍රපටියේ. ඒකෙත් කොටස් තුනක් ආවා, 1, 2, 3 වශයෙන්. ඊට පස්සේ ඔහු දිගටම නිරත වුණේ විශේෂයෙන්ම අර රොමෑන්ටික් කොමඩිස් කියලා අපිට කියන්න පුළුවන්, ඔය ලව් 94, ජොන්සන් ඇන්ඩ් ගොන්සන්, සැපට දුකට සනි, විශේෂයෙන්ම හාස්‍ය සහ ප්‍රේමය මතු කරන චිත්‍රපට තමයි ඔහු දිගටම කරගෙන ආවේ. ඇත්ත වශයෙන්ම ඔහු චිත්‍රපට 20කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරමින් විශේෂයෙන්ම අලුත් පරපුරක් හඳුන්වා දෙන්නට ඔහු විශේෂ කාර්යභාරයක් කළා. මම හිතන මේ නම් හරියට කියවුනේ නැති තරම්. විශේෂයෙන්ම කියන්න ඕනේ ජීවන් කුමාරතුංගයන් ඉස්සල්ලාම ප්‍රධාන චරිතයක් රඟපෑවේ රොයිද සිල්වා නිසා. ඒ හිත හොඳ කොල්ලෙක් චිත්‍රපටය. ඔහු දුෂ්ට චරිත රඟපාමින් හිටියේ. බය නැතුව රොයිද සිල්වා මහත්මයා තමයි ඉස්සල්ලාම ප්‍රධාන චරිතයක් ජීවන් කුමාරතුංගයන්ට ලබා දුන්නේ. ඉට්ස් ඇ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටයෙන් තමයි සංගීතා වීරරත්නව තිරයේ ඉස්සල්ලාම අපේ ප්‍රේක්ෂකයෝ දැක්කේ. ඒ වගේම කමල් අද්දරආරච්චිට ඔහු නිර්භයව ප්‍රධාන චරිතයක් මුලින්ම දුන්නා ආදුනික සමයේදී gedara budun amma චිත්‍රපටය සඳහා. පසු කාලීනවත් විශේෂයෙන්ම අර්ජුන කමල්නාත්, අනුෂා දමයන්ති වැනි නූතන පරපුරේ අලුත් නළුලියන්ටත් ඔහු සෑහෙන අවස්ථා ලබා දුන්නා. විශේෂයෙන්ම සැලමුතු පින්න චිත්‍රපටයේ අතුල අධිකාරී සහ ඉන්දිකා උපමාලි ප්‍රධාන චරිත රඟපෑවේ ඔහු වෙනස් වෙනස් අත්හදා බැලීම් කරමින් නවකයන් බහුල වශයෙන් තමන්ගේ නිර්මාණවලට ගන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ජයන්ත බෝපයාරච්චි මට මතක් වෙනවා ඔහු ප්‍රධාන චරිතයක් දුන්නා. මధుරංග චන්දිමාල් මේ වගේ ඔහු නිර්භයව තරුණයන්ව අත්හදා බැලුවා. ඉතින් ඇත්තටම එහෙම බැලුවාම අවුරුදු 55කට ආසන්න අගය කළ යුතු කාර්යභාරයක් ඔහු මෙහෙවරක් සිනමා ශිල්පියෙක් හැටියට ඉටු කරලා තිබෙනවා.
ඇත්තටම නුවන් ඔබ මේ අවුරුදු 55ක ඔහුගේ කලා දිවිය පිළිබඳව මතක් කරද්දී ඉතාමත්ම සෝචනීය කතාන්තරයක් තමයි අපිට දැනගන්නට තියෙන්නේ. මොකද මට මතකයි අපි ගිය සතියේ සිකුරාදා අපේ ඔබත් එක්ක අපි හැම සිකුරාදාම ගෙන එන සිංහල සිනමා වංශකතාව, සිංහල සිනමාවේ ඉතිහාසය පිළිබඳව කතා බහ කරන අපගේ විශේෂාංගයේදී අපි කතා බහ කළේ සුජීවා චිත්‍රපටය පිළිබඳව. එහිදී ඔබ සඳහන් කළා මේ අගෝස්තු මාසයේදී රොයිද සිල්වා මහතාගේ කලාදිවියට වසර 55ක් පිරීම නිමිත්තෙන් විශේෂිත වූ උත්සවයක් සංවිධානය වෙලා තියෙනවා. එතුමන් වෙනුවෙන් රචිත ග්‍රන්ථයකුත් එදාට කලෙලි බසින්නට නියමිතයි කියලා. ඉතින් මේ සෑම දෙයක්ම අභිමුව තමයි එතුමන් අපාතරින් සදහටම සමුගත්තේ. දැන් මේකත් ඇත්තටම සුවිශේෂී අත්දැකීමක්. මම කැමති ඒ සඳහා තිබුණු සූදානම පිළිබඳවත් ටිකක් කරුණු දැනගන්න.
ඔව්, ඇත්ත වශයෙන්ම දැන් රොයිද සිල්වා මහත්මයාගේ අභාවය සැලවුණාම දැන් අපිට හිතෙන් හිතුනේ දැන් ඇත්ත වශයෙන්ම අපි ඉපදෙන හැමෝම මිය යනවා. ඉතින් මේක විශ්ව යථාර්ථයක්නේ. ඒතර එපමණක් නෙවෙයි, ඉතින් රොයිද සිල්වා මහත්මයා ගැන හිතුවාම අපිට හිතෙන අවුරුදු 82ක් ජීවත් වෙලා, මං හිතන්නේ අවුරුදු 82ක් කියන්නේ මේ කාලේ හැටියට එහෙම ඉන්න එකත් ලොකු ආසනාවක්, 82ක් ජීවත් වෙන එකත්. ඉතින් එහෙමත් හොඳ ආයු ප්‍රමාණයක් ගත කරලා අවුරුදු 55කට වඩා තමන්ගේ උපරිම කලහක උපරිම සේවයක් කරලා මිය යාම ගැන අපිට කනගාටුවක් තිබුණත්, නමුත් ඒක ස්වභාවයක් කියලා අපිට ඉන්නට තිබුණා. නමුත් එතුමාගේ වියෝ දැඩි කනගාටුවකට හේතුුනේ ඔබ ඔය කියපු සිද්ධිය නිසා. මොකද දැනට මාස කීපයකට පෙර සුමන අමරසිංහ මහත්මිය මට කතා කළා. කතා කරලා කිව්වා මේ නයනජිත් දැන් රෝයි සිනමාවට ඇවිල්ලා අවුරුදු 55කට ළඟයි, මට අවශ්‍ය ඔහුට ජාතික මට්ටමේ උපහාරයක් කරලා ඔහුගේ සේවාව අගය කරන්න. මට එතුමිය නොකිය කිව්වා මේ ජීවිතුන් අතර ඉඳදි මේක අපි කරන්න ඕනේ, මේ එකම බලාපොරොත්තු ඇති ඉන්න රෝයිට උපහාරයක් කරලා යාව සතුටු කරන එක විතරයි මගේ ජීවිතයේ තියෙන එකම බලාපොරොත්තුව කියලායි බොහොම සංවේදීව මගෙත් එක සඳහන් කරා. කළා මගෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලුවා. එකක් තමයි එතුමාගේ උපන්දිනය වැටෙන අගෝස්තු 30 වෙනිදා. ඉතින් අගෝස්තු 30 ඒ නිසා තරංගනී ශාලාව චිත්‍රපට සංස්ථාවේ අපි වෙන් කළා. ඔබ මට උදව් දෙකක් කරන්න ඕනේ. එකක්, එදාට එළිදක්වන්න එතුමා ගැන පොතක් ලියන්න ඕනේ. දෙවන ඉල්ලීම තමයි එදිනට ප්‍රධාන දේශනයක් පවත්වන්න ඕනේ කියලා. ඉතින් මම එවලේම එක ඉල්ලීමක් පාරගත්තා. මම කිව්වා මම පොරොන්දු වෙනවා එදාට එතුමා ගැන ප්‍රධාන දේශනය පවත්වන බවට. එකම ගැටලුවක් තියෙන, මම මේ දිනවල පරේෂණ කටයුත්තක නියැලලා ඉන්න නිසා මට පොත ලියන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ. එය නොපමාව සුදුසු ලේඛකයෙකුට යොමු කරන්න කියලා මම කිව්වා. පස්සේ නැවතත් ඇය කතා කරලා කිව්වා ඔබට යෝජනා කරන්න බැරිද ඒ සඳහා සුදුසු ලේඛකයෙක් කියලා. පස්සේ මම නවපරපුරේ කෙනෙක් හැටියට මෑතකදී තාමත්ම වැදගත් ග්‍රන්ථ කීපයක් රචනා කළ උපුල් ගුරුගේ සහෝදරයව මම යෝජනා කළා. ඇත්තටම ඔහු ඒ බාර ගත්තා. ඉතින් මාසයකට නොඅඩු කාලයක් ඇතුළත ඔහු ඉතාමත්ම කැපවීමෙන් මේ ග්‍රන්ථය ලියා නිම කළා. ඉතින් මට හරි සතුටු වෙලා මම ඒකත් රෝයි අයියට දැනුම් දුන්නා. ඔහු ඉතාම සතුටු වෙලා ඔහු කිව්වා අනේ උපුල් ගුරුගේ කරපු කැපවීම මම ඉතාමත්ම අගය කරන ඔහුගේ මහන්සිය. ඔහු ඉතා කෙටි කාලයකදී මේ වැඩේ කරා. මගේ එකම ආසාව මේ පොත දැන් කියවන එක කියලා. ඉතින් ඇත්තටම ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි යොහුසුලුව කටයුතු කරගෙන ගියේ. විශේෂම නිහාල් සංජය සොහොයුරා ඡායාරූප එකතු කරලා ඔහු ඒවා සකස් කරලා පොතට අවශ්‍ය විදිහට පිළියෙල කරලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බ ප්‍රේම් දිසානායකයන් තමයි මුද්‍රණය කරන්නට සියලු දේ සූදානම් කරලා තිබුණේ. ඉතින් හරියටම ඒ වැඩේ පවත්වන්නට මාස දෙකක් තිබියදී අපි අගෝස්තු 30 කරන්න හිටියේ. ජූනි 30 වෙනිදා රාත්‍රියේ එතුමා අපෙන් සමුගත්තා. එතුමා හා සම්බන්ධ වෙච්ච අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සංවක කලාකරුවන් ඒකරාශී වෙලා මේ කාර්යයට සූදානම් වෙමින් සිටියේදී එතුමාගේ වියෝ ඇත්ත වශයෙන්ම පරපතල පාඩුවක්. මොකද චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන්නට පුරෝගාමීව ක්‍රියා කරපු ජීවතුන් අතර හිටපු දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි රොයිද සිල්වා මහත්මයා. දැන් ඉතිරි වී සිටින්නේ සුමනාමරසිංහ මහත්මිය විතරයි. 72 චිත්‍රපට සංස්ථාවක් ස්ථාපිත කළ යුතුයි කියලා ඉල්ලා සිටි කලාකරුවන් අතරින් ජීවත්ව සිටි පුරුක් දෙකෙන් එක පුරුකක් තමයි අපේ අහිමි වෙලා ගියේ. ඉතින් මේ හැම අතින්ම හිතද්දි ඉතාමත්ම කනගාටුවක් දැනෙන ඔහුගේ වියෝව.
ඔව්, මේ පමණ වූ සේවාවක් සිදු කරපු මේ අනබිභවනීය කලාකරුවා සදහටම ශ්‍රී ලංකා ද්වීපයෙන් සමුගත්තා. ඊයේ දවසේදී සඳ දවසේදී එතුමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාරව දිනක් ඇතුළත මේ අවසන් කටයුතු සිදු කරන්නටයි කියලා තියෙන ඉල්ලීම මත ඊයේ දවසේදී අවසන් කටයුතු සිදු වුණා බොරල්ල සුසාන භූමියේදී. හොඳයිනුවන් අපි ස්තුතිවන්ත වෙනවා අභාව ප්‍රාප්ත ප්‍රවීණ කලාකරු සිනමාවේදී රොයිද සිල්වා මහතා වෙනුවෙන් SBS සිංහල වැඩසටහන ගෙනාපු මේ සමරු සටහනට සාරගර්භ අදහස් එකතු කරමින් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව පුවත්පත් කලාබේදී සිනමා විචාරක ආචාර්ය නුවන් නානිජිත් මහතා ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අභාව ප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී රොයිද සිල්වා මහතා වෙනුවෙන් SBS සිංහල වැඩසටහන ගෙනාපු මේ සමරු සටහන අපි නිමාවටපත් කරන්නේ රොයිද සිල්වා මහතා පළමු වතාවට අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට වුණු ටොම් පචා හාස්‍යෝත්පාදක චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයකින්. අධ්‍යක්ෂණයෙන් පමණක් නෙමෙයි මේ චිත්‍රපටයට ගීත ගායනිනුත් ෆ්‍රෙඩි සිල්වා සමගින් එකතු වුණා රොයිද සිල්වා මහතා. මේ ඔබට ඇහෙන්නේ ඒ දෙපළගේ කතාව. අභාව ප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී රොයිද සිල්වා මහතා සිංහල සිනමාවට සිදු කරපු සේවය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෞරවාදරය පළ කර සිටින අතර එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා.
කන්නඩි කුටිටම දුර ඇස දැකිටම ඇත්නෙ කත් වෙද වෙලා ඇැචුනත් උළුකුව තෙල්දා වැල්ලැකුව පරපුරේ ඉපදිලා පරපුරේ ඉපදිලා අහසට බයේද මුලවට බයේද පාද පංවසිනේ සුල්ලගෙන් පුගෝපු යකලින් නමපු සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි සයිකලේ ගැස්සුනේ මාළඟ ඔය තම්සේ අන්න වද සයි කොලේ නර ලංකාව මාළඟ ඔය තම්සේ අන්න වද සයි කොලේ නර මොනවා අද හිතවත දොඩ වන්නේ කට නැත මගේ දෙපා ගැහෙනවා මගේ දෙපා ගැහෙනවා අරට බයිද කොළවට බයිද පාග පන්වසින්නේ උලගින් රෝපු යකදින් නමාපු සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි සයිකලේ ගැස්සුනේ සතුනේ කුමාර අන්තිම වුණාම ඇගේ සයිකලේ ඇයි කොහේ බයිද අන්ති සම්මත් කොහේද පාග පන්වසින්නේ මගේ නෙවෙයි පාග පන්වසින්නේ මගේ නෙවෙයි පාග පන්වසින්නේ මගේ නෙවෙයි
SBS සිංහල වෙබ්බඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ්බඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අප හා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalesewebbadawiyata.
More stories in your language by visiting sbs.com.au.